Order, please. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 19 1 යටතේ හදිසි පොදු වැදගත්කම යුත් කාරණා සාකච්ඡාවක් සඳහා ගරු මහාචාර්ය අසු මාර්සිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීමා විසින් ඉල්ලීමක් කර තිබෙන බැවින් එම යෝජනාව ඉදිරිපත් සඳහා සභාවේ අනුමැතිය සභාවෙන්ගද යෝජනාව සභාව අසුමාර්සිංහ මහත්මයා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 19 1 යටතේ අදිසි පොදු වැදගත්කම යුක්ත මේ කාරණාව සාකච්ඡා කිරීම සඳහා විවාදයක් ඉල්ලා සිටිනවා සභාවෙන් විවාදය ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී
යෝජනාව කියවන්න ගරු මහාචාර්යතුමා
මේ යෝජනාව තමයි ශ්‍රී ලංකාව ලෝකයේ සංචාර කර්මාන්තය තුල ඉහළම ස්ථානයක තිබියදී රටේ සිදු වූ මෙම අවාසනාවන්ත තත්ත්වයේ හේතුවෙන් මෙරට සංචාර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අනතුරකට පත්ව ඇති බැවින්ද ශ්‍රී ලංකාව තුල රාජ්‍ය පාලනය හා නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන් කඩාවැටී ඇති බැවින්ද ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍ය තහවුරු කර සංචාර කර්මාන්තයේ වහාම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව මෙම සභාව යෝජනා කර සිටී.
සභාවේකද හොඳයි. ඊළඟට පාර්ලිමේන්තුවේ අපි සැප්සීම් පැවැත්වෙන කාල වේලාව තීරණය කරන්න 6:30 දක්වා යෝජිතයි. ඒ වෙලාවට එංගද 6:30 දක්වා. හොඳයි. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව කල් දැබීම
මේ යෝජිත ආණ්ඩුව බලයට පත් වෙලා දැන් මාසයක් එනවා. අදට මේ මාසෙ තුල එකම පනතක්වත් එකම නීතියක්වත් එකම රෙගුලාසියක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ ආණ්ඩුව කියාගන්න අය දැන් මාසයක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම යෝජනාවක් නීතියක් ඒ වගේම පටතක් කිසිම දෙයක් ඉදිරිපත් කළා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමා අන්තර් පාර්ලිමේන්තු මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. ආණ්ඩුව කියා ගන්න අය
හොඳයි 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 එක සභාව සභාව කල් දැමීම යෝජනාව මම මෙවර මොකද පොයින්ට් වෝඩ නරින් මණ්ඩල් මැතිතුමා
ගරු කතානායකතුමනි අර පසුගිය දිනවල මේ සභාවේ විශාල අලාභහානි කිරීම සම්බන්ධව ඔබතුමා කටයුතු කරනවා කිව්වා. අපිට ඒ ගැන දැනගන්න පුළුවන්. මොකද මේ තාමත් පේනවා අපිට අලාභහානි කරපුවා ඒ විදිහටමයි තියෙන්නේ. මේවා ප්‍රසංස්කරණය කරලත් නැහැ. මේ අලාභහානි කරපුවා අය තවදුරටත් මේ සභාවට එනවා. ඉතින් ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධව කටයුතු කරපුවා ගැන අපිට දැනගන්න පුළුවන්. මේ ප්‍රගතිය මොකද්ද තත්ත්වය කියලා.
ඒ ගැන පරීක්ෂා කරම යනවා. ඒ වගේම පොලිසියත් පරීක්ෂා කරගෙන යනවා. ගරු ජාවජන මන්ත්‍රීතුමා.
එකතුමනි ගරු කතානායකතුමනි අපේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා කියපු කාරණේට යමක් එකතු කරන්න. දැන් මේ වෙනකොට ලංකාවේ ආණ්ඩුවක් නැහැ. අපි මේ ආණ්ඩුව දෙවතාවක් මේ ගරු සභාව තුල තුන්වතාවකට මේ වෙනකොට ඔවුන්ව පරාජයට ලක් කරලා ඉවරයි. කතානායකතුමා ඔබතුමත් ඒක පිළිඅරගෙන ඉවරයි. එහෙමනම් ඉතින් ඒ අය අද ආණ්ඩුවක් නැති නිසා පාර්ලිමේන්තුවට එන්න බැරුව පනත් සම්මත කරගන්න බැරුව අද හැංගිලා ඉන්නවා ගරු කතානායකතුමනි. ඒක රටේ ජනතාව දැනගන්නට අවශ්‍යයි.
ගරු අඩ්වේල් සුරේෂ් මැතිතුමා ඊට පස්සේ
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. අපේ විරාඩියක් ඕනේ ගරු කතානායකතුමනි. මම සුළු ජාතීන්ගේ ජනතාවගේ 57% චන්දරකට පාර්ලිමේන්තුවට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට අපිට පාර්ලිමේන්තුවේ ඇතුළත් ආරක්ෂාව නැහැ. මිරිස් කුඩු ගන්නවා. ආසනට ගිහිල්ලා මගේ පක්ෂ බලමණ්ඩලයේ තිනකොට ඒකට පිටකට්ටි ඇවිල්ලා ඒකෙන් ඉඳලා ජාතිවාද අවුසලා මට මේ පෙට්‍රෝල් බෝම්බ ඉදන් ගන්න ලෑස්ති කරලා ලබන ගියේ ඉරිදා. ඒ සම්බන්ධව පසර පොලිසියටයි DIG බදුල්ටත් මම පැමිණිල්ල කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මගේ වරප්‍රසාද කඩකපල් කරලා සුළු ජාති මන්ත්‍රී කෙනෙක්ට මාව මරන්න දුවා. ඒකට සම්බන්ධ කම්ප්ලයින්ට් කරපුවකට අද වෙනතුරු කිසි දෙයක් පොලිසියෙන් බදුලව පසර පොලිසිය තීන්දුවක් ගන්න නැතුව අද උදේ OIC මාත්‍යාට ඒ OIC මාත්‍යා දැනගෙන මම එක්ුණේ. එයාව ASP හැටියට ප්‍රොමෝට් කරලා තියෙනවා. එයාට ASP ප්‍රොමෝෂන් දීලා තියෙනවා. එතකොට ගරු කතානායකතුමා ඔබතුමා අපේ ආරක්ෂක සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. මම සුළු ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මට ආරක්ෂා නැහැ. මට ගෙවාලවල ඉන්න ආරක්ෂා නැහැ. පාර්ලිමේන්තු ආවත් පාර්ලිමේන්තු මිනිස් කුඩු ගන්නවා. ප්‍රශ්න මගේ ආසනට ගියපුවා මම මගේ ආසන මගේ පක්ෂ බලමණ්ඩලයේ තියෙනකොට පිටකට්ටියකට ඇවිල්ලා ජාතිවාද කතා කරලා ඒ වගේම ඇසිඩ් ඔක්කොම ගෙනලා ගාන්ඩ්‍රාස්ටි කරලා තිනවා. මේක පස්සර පොලිසිය හොඳට දැනගෙන තිනවා. මේ සම්බන්ධව මම පොලිසියට කතා කරලා ඒස් මම IGB ට කතා කරා. IGP ෆෝන එක ආන්සර් කරන්නේ DAG ට කතා කරා. දාපාරක් DAG ආන්සර් කරන්නේ ASP කෙනෙක් SSP කෙනෙක්ට විතර කතා කරලා මම පොලිසිය එන්ටියක් දාලා දැන් ඉරිදා දවස වෙලා අද දවස් තුනක් වෙලා අපේ කරු කතානායකතුමා දැන් වෙනතුරු කිසි කෙනෙක් අත්තරේ කොට අරන් නැහැ මොකුත් නැහැ. ඒකට වෙනුවෙන් ඒ ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිතුමාව ASP ට ප්‍රොමෝෂන් කරලා දිනවා. එතන මේ අසාධාරණට කොහමද අපිට ආරක්ෂාව තියෙන්නේ? අපි කොහමද මේ රටේ ජීවත් වෙන්නේ? මොනවද මේ ජාතිවාද ආපුව පටන් ගන්නවද? මේ ජාතිවාද පටන් ගන්න මේ කටයුතු යන නිසා අපි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ වතුකර ජනතාව මගේ වෘත්තීය සමි ජනතාව ආනවා පාරට බයින්නද කියලා. දෙඟු ටෙලිෆෝන් කරලා ආනවා ඔක්කොම පාරට බයින්නම් කියලා. ඒතර මමත් එතන කියලා ඒකට වුණා නම් මම ජාතිවාද නැති පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනියට මටත් මගේ ජනතාවට තියෙන ආරක්ෂාව මොකද කරු කතා නැගිතුමා.
මම පොලිස් ප්‍රතිමා දැනුවත් කරන්න අදම ගරු අඩවිල් සුලේෂ් මැතිතුමා ගරු මංගල සමරවීර මැතිතුමා
ගරු ගරු කතානායකතුමනි මමත් අපේ නියම සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා කියපු දෙයට වචනයක් එකතු කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේ අද දවස වෙනකොට සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය නිසා ඇති වූ නීති විරෝධී ආණ්ඩුවට හරියටම මාසයක් සම්පූර්ණ වෙලා තියෙන්නේ. මාසයක් සම්පූර්ණ වුණත් කරු කතානායකතුමනි මේ වන විට ලෝකයේ කිසිම රටක් මේ නීත්‍යානුකූල නොවන හොර ආණ්ඩුව පිළි අරගෙන නැහැ. නමුත් ඊට වඩා බරපතල තත්ත්වයක් ලංකාවේ අපිට ඉදිරියේදී විඳින්න සිද්ධ වෙනවා. මේ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් මාසය තුලත් ඉදිරියට යන්නට දුන්නොත් මොකද ඔබතුමා දන්නවා හැම අවුරුද්දෙම අයවැයෙන් පස්සේ කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකේ සල්ලි නිකුත් කරන්න මුදල් ඇමතිවරයා වරෙන්තුවක් නිකුත් කරන්න ඕනේ. පසුගිය අයවැයෙන් පස්සේ මම මුදල් ඇමතිවරයා හැටියට 2018 දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වා ඒ වරෙන්තුව නිකුත් කළා තියෙනවා. නමුත් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මේ රටේ එවැනි වරෙන්තුවක් නිකුත් කරන්නට අයවැයක් තියලා නැහැ. අතුරු සම්මත අයවැයක් තියලත් නැහැ. ඒ වගේම එවැනි වරෙන්තුවක් නිකුත් කරන්නට පුළුවන් නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙකුත් නැහැ. මෙන්න මේ තත්ත්වයේ අතතේ දැන් මේ සෙන්සුරාදා දෙසැම්බර් මාසේ පළවෙනිද ඊළඟ දින 30 දී 30කුත් නැහැ. නත්තල් නිවාඩු එනවා 24 23 වෙනකොට ඒ නිවාඩු කාලය එනවා. ඒ සති දෙක තුන ඇතුළත නීත්‍යානුකූල රජයක් පත් කළා, නීත්‍යානුකූල අගමැතිවරයෙක් පත් කළා, නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් නොකරොත් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මේ රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බෑ, විශ්‍රාමිකයන්ට පඩි ගෙවන්න බෑ, සමෘද්ධි ලාභීන්ට පඩි ගෙවන්න. ඒ වගේ මේ රටේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම එතනම ලොප් වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමා ඔබතුමා මැදිහත් වෙලා විශේෂයෙන්ම ජනාධිපතිවරයාට කියන්න මේ රට පාවා නොදී වහාම නීත්‍යානුකූල රජයක් පත් කරන්නට කටයුතු කරන්නයි කියලා.
ගරු ජෝන් අමරතුංග මැතිතුමා
මම කතා කරන්නේ විශේෂයෙන් මේ වඩිවෙල් මන්ත්‍රීතුමා කරපු ප්‍රවණීල්ල පිළිබඳව. මේ අවජාතක ආණ්ඩුව සමහර මන්ත්‍රී නොවන අයටත් ආරක්ෂාව දීලා තියෙනවා, පොලිස් ආරක්ෂාව. දැන් මේක මහා භයානක ප්‍රවණීල්ල. ඔබතුමාට නියෝග කරන්න පුළුවන් පොලිස් පදිතුමාට වහාම මෙතුමාට ආරක්ෂාව දෙන්න කියලා. ඔබතුමා අපේ ආරක්ෂකයා. පාර්ලිමේන්තුව ඔබතුමා යටතේ තියෙන්නේ. ඒක
නිසා
අපිට ඔබතුමා ගැන විශ්වාසයක් තියෙනවා. ඔබතුමා තමයි අද අපේ ගැලුම්කාරයා කියන එක මම මේ
අවස්ථාවේ බොහොම ස්තුතියි. කරු මාරිකා මැතිතුමා ගරු මාරිකා මැතිතුමා
මේ මං
ගරු කතානායකතුමනි, පසුගියදා ඔබතුමා තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ මේ රටේ අගමැතිවරයෙකුත් නැහැ ආණ්ඩුවකුත් නැහැ කියලා. ඒ තීන්දුව දුන්නේ මේ 14 වෙනිදා. හැබැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ලෙටර් හෙඩ් එකක් යටතේ මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් දෙනවා. නඩුවංක BA / DCASC / 128 / 2017 අයදුම් කරුගේ නම අලි රිෂාඩ් මෝෆ් රේගු ආඥා පනතේ මා වෙත පැවරී ඇති බලතල අනුව බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මා රාජසන්ත කරන ලද ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 53,455ක මුදල ආපසු භාර දීමට නියෝග කරමි. මේක නීත්‍යානුකූලද? මේම කරන්න පුළුවන්ද ගරු කතානායකතුමනි? මේක සමාජ මාධ්‍ය ජාලය මේක සරිසරනවා. මට ඕන නම් මේක print out එකක් අරගෙන සභාගත කරන්න පුළුවන්. මම ඒක සභාගත කරන්නම්. ඒතොර රජයක් නැහැ කියලා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායකයේ තීන්දුවක් දීලා තියෙද්දි ඇමතිවරයෙක් ඇමතිවරු නැහැ කියලා තීන්දුවක් දීලා තියෙද්දි ඇමරිකානු ඩොලර් 53,400කට අධික මුදලක් රාජසන්ත කරපු නිදහස් කරන්න කියලා නියෝග දීම මේ නීත්‍යානුකූලද එහෙම කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව ඔබතුමා හොයලා බලලා තීන්දුවක් දෙන්න කියලා කියන්න. දෙවැනි කාරණේ තමයි පෞගේ සිකුරාදා ඔබතුමා ඒ වෙලාවේ හිටියේ නැහැ, නියෝජ්‍ය කතානායකතුමා හිටියේ. මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරා. මේ දැන් පාර්ලිමේන්තුව කල් තිබ්බයින් පස්සේ මේ ඇජොයින්මන්ට් මෝෂන් එක යනවා. එතකොට රාජ්‍ය මාධ්‍ය දෙකක් ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය පාර්ලිමේන්තුව යලි මේ කල් තිබ්බා කියලා පාර්ලිමේන්තුව සජීවව කියලා දෙන්නේ පාර්ලිමේන්තු රැස්වීම මෙතන සභාව ඇතුළේ පැවැත්වෙද්දි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාව සජීව දෙන්නේ. මේක මහජන මුදල් අවභාවිතාවක්. මේක පාර්ලිමේන්තුවේ ගරුත්වයට නිගරු කිරීමක්. ඒ නිසා මම ඔබතුමාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා ඉල්ලා සිටිනවා. මම එදා නියෝජ්‍ය කතානායකතුමාට තිබ්බා මහජන මුදල් අවභාවිතාව පිළිබඳවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳවත් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි කිරීම පිළිබඳවත් මේ ආයතන දෙකේ අදාළ නියෝග දුන්නු අධ්‍යක්ෂ මණ්ඩලවල සමාජිකයන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙනල්ලා උන්ට දඬුවම් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මට ඕන නම් මම ලිඛිතවත් දෙන්නම්.
හොඳයි, ලිඛිතව යන්න. බොහොම ස්තුතියි ගරු අජිත් මානපේර මහත්මයා. ඊට පස්සේ ගරු රාව් ෆකිම් මහත්මයා.
මයික්. ගරු කතානායකතුමනි, අපි ඔබතුමා ගැන ආඩම්බර වෙනවා. මොකද ඔබතුමා කිසිම මැර බලයකට වෙනයම් රාජ්‍ය බලයකට වෙනයම් බලයකට යට නොවි ප්‍රජාතන්ත්‍රවාදය අද මේ පාර්ලිමේන්තු තුළ ස්ථාපිත කිරීමට කටයුතු කිරීම ගැන අපි ඔබතුමා ගැන ආඩම්බර වෙනවා. ඒ වගේම අපිට රටේ ජනතාවට අද පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා බොහොම අභිමානයෙන් අපි ඔබතුමාගේ නායකත්වයට මේ පාර්ලිමේන්තු රැස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අද මේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මන්ත්‍රීවරුන් පිරිස මේ පාර්ලිමේන්තුවට රැස් වෙලා තියෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට පරිබාහිරව ඒකට විරුද්ධව ඒකට පටහැනිව මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කියාගත්තා තමුන් ආණ්ඩුව කියාගන්නා කණ්ඩායම අද ප්‍රජාතන්ත්‍රවාදයට මූණ දෙන්න බැරුව ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කැන්ටින් එකට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳින්මින් ඉන්නා මිසක් රටේ ජනතාව බලාපොරොත්තු වෙන වරප්‍රසාද ජනතාව වෙනුවෙන් කටයුතු කරන දේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන දේ අද ඒ අය කටයුතු කරන්න මැලි වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, අපි ඔබතුමාට ආශිර්වාද කරනවා. අපි අද මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමා මේ රටට මේ ලෝකෙට පෙන්නලා තියෙනවා කිසිම දෙයකට බය නැති අපිට ශ්‍රී ලාංකික වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඔබතුමා ගැන. මොකද කිසි බලවේගයකට යටත් නොවි ඔබතුමා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා.
ජයි බොම ඉති ගරු රාහුල් ෆකිම් මහත්මයා.
ගරු කතානායකතුමනි, දැන් මට පෙර කතා කරපු මන්ත්‍රීවරුන් කියපු කාරණාවට තවත් කාරණාවක් මම එකතු කරන්න මේ නැගී සිටියේ. විශේෂයෙන්ම මේ සභාවේ අපි විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තට පස්සේ ඔබතුමාගේ නියෝගය දැනට හැන්සාඩ් ගත වෙලා දැන් ඒක නීත්‍යානුකූල බව රටම පිළිගත යුතු තත්ත්වයක් තිබියදී දැන් මේ ඊනියා ආණ්ඩුවේ අගමැති සහ අමාත්‍යවරුන් කියාගෙන යන්නා මේ කල්ලිය එලෙසම අගමැති ලෙසත් ඇමතිවරු ලෙසත් හැඳින්වීමේ ක්‍රියාදාමයේ මේ රටේ මාධ්‍ය ශාස්ත්‍රයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කටයුතු කරන එක අපේ වරප්‍රසාද කඩවීමේ ප්‍රධාන කාරණාවක් වෙනවා. මේක විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්. මොකද මන්ත්‍රීවරුන් මේ අගමැති නැත්තම් ඇමතිවරු කියාගන්නා මේ ඊනිය ආණ්ඩුවේ අය එලෙස හඳුන්වා දීම විශාල ලෙස අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ පිළිබඳව අපි පරීක්ෂණ දිය යුතුයි, ඔබතුමා නියෝගයක් දිය යුතුයි. මේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍යයට විශේෂයෙන්ම මේ අය මේ තනතුරු වලින් හඳුන්වන එක වළක්වාලීම සඳහා. මොකද මේක නීත්‍යානුකූල නොවන කාර්යයක්. මේ මුළු මේ ජාත්‍යන්තරම ව්‍යාජ ආණ්ඩුවක් ලෙස කියමින් යන තත්ත්වය අපිට පිළිගත නොහැකි. ඒක අපේ වරප්‍රසාද ප්‍රශ්නයක්. ඒ පිළිබඳව ඔබතුමා කටයුතු කළ යුතුයි කියලා මම බලාපොරොත්තු
වෙනවා. බොහොම ස්තුතියි ගරුව මලික් සමරික මැතිතුමා. ඔබතුමාට හරි ඊළඟට ජයග්‍රහණ පෙර මැතිතුමා ඊට පස්සේ ෆීල්ඩ් මාෂල් තුමා ඊට පස්සේ.
Honorable Speaker, I would like to add to what Honorable Rauf Hakim just stated. You have very clearly stated that you do not recognize Honorable Mahinda Rajapaksa as the Prime Minister of this country, and as such even you have not recognized any member as a cabinet minister. However, I learned from the media that a group of MPs meet once a week and they take decisions to procure various items. They enter into various agreements with international countries and international not so much countries, international organizations, companies as such, and they are trying to enter in, bring in various kinds of items to Sri Lanka, and various projects are being handed over to them, which is totally illegal. So I would like to bring this to your kind notice and greatly appreciate if some action is taken to stop this kind of illegal activities. Thank you.
Thank you. Garu Jayakshan Peramathuma.
Garu Kathanathumani, Obathuma, Mahasheshtha Kathanayaka Vidiyata Mata Matakkenne Britanni Maha Britanni Edward Rajathuma Devana Evasthave Tam Batein Parliamentary Yewwama ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අල්ලගෙන ඉන්න කියලා කථානායකවරයා කෙලින් එඩිටරව හිටිය හැටි එළවලා පළවෑරියා මේක මාගේ රාජභූමිය කියලා. එහෙනම් ඔබතුමා අද ඉතිහාසයේ මම සලකන්නේ ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලක විදියට ඔබතුමා බොහොම ඉතිහාසගත වෙනවා. එඩිටරව හදවතට එකඟව ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ කියන මේ ඔබතුමා මා දන්නවා ඔය පුටුවේ ක්‍රියා කරන්නේ කථානායකවරයා විදියට. ඒක අපේ ඉතිහාසෙත් දන්න ඔබතුමා ක්‍රියා කර ආකාරව ඇමතිවරයෙක් විදියට තානාපතිරෙක් විදියට ඉතිරන්නේ නෙමේ. ඒ නිසා අපි අගය කරනවා ඔබතුමාට මඩ ගන්න කොච්චර ගන්න හැදුවත් ඒව ඔක්කොම එයයිටමයි වදින්නේ. ඔබතුමා නිසල්ලුයි මේ අනක ඉතිහාසගත මේ ප්‍රජාතන්ත්‍ර පාර්ලිමේන්තුව ආසියාවේ දීර්ඝව අවුරුදු 72ක තියෙනක මම මගේ පැමිණිල්ල මම ඔබතුමාෙන් අහන්නේ දැන් මගේ එදා සිදුවෙච්ච දේවල් අපි කේදින විදිහ දැක්කා. පාර්ලිමේන්තු ඉතිහාසයේ නෝනු දේවල් අපි දැක්කා. මට ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන් කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ. ඇයි මම 77 රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට මතක් කළේ ජයවික්‍රම ජ්‍යෙෂ්ඨම සංවිධායකයෙක් කිව්වා. මට ඒක අමතක වෙලා තිබුණා. මම ඒක කොහොමද කියලා 1972 බව ඩඩ්ඩිසන මැතිතුමායි සංවිධායක කළේ. එතකොටයි මට මතක වූ මං කිව්වා හරි කියලා. ඒ වෙලාවේ එන 1977 පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මම දෙසරයක් මේ පාර්ලිමේන්තුවේ බලකාමිත්වයේ බල්ලෝබිත්වයෙන් අරවාගේ ලැජ්ජයි නිඳිතයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක නාලන්ද බෝඩිමේ අවුරුද්දක් හිටියා හොස්ටල් එකේ ලැජ්ජයි මේ එදා ඒ පාර්ලිමේන්තුවේ මම 88 අයි මම දකුණේ තිබෙන මෙයාත් එක්කත් මං අයි වුණේ ජයර මැතිතුමාට මං කිව්වා නෑ මම වයඹ දිනු කරන්න කියලා මට වුණා ප්‍රවිංශ කවුන්සිල් මස්ට් ටු ද කන්ට්‍රි කියලා මගේ එක කරලා පෙන්නලා තියෙන කෙනෙක් මම ප්‍රසිද්ධ පස්සේ ගිය කෙනෙක් නෙමෙයි. ඒතර එදා ඒ 88 එහෙම කරලා 98 මට රනිල් වික්‍රම මැතිතුමායි ගාමිණී අතුගල මැතිතුමා මහලේකම් මැතිතුම ශ්‍රේෂ්ඨ මහලේකම්වරයෙක් අපේ එදා ඔබතුමා එදා හිටියා සිරිකොත ඒ ඉඳලාටන් එදා ධාරත මැතිතුමාලා මට කිව්වා අයින් වෙලා සහාය දෙන්න වයඹ දිනලා පළස් සභාව එන්න කියලා. මම තීරණයක් ගත්තේ මගේ ජ්‍යෙෂ්ඨත නැති කරලා ඔබතුමා වගේ කැපේනවා වගේ අද මම අයින් වුණේ වයඹ මැතිරට ගිහිල්ලා නින්දිත ජඩ නිර්වස්ත්‍ර කරුවා. නාවි නැතුළුවේ කණ්ඩායම ගහලා එදා කරපු නින්දිත දේවල් වලින් මම එදා අවුරුදු එකක් එදා මේ කවුද නාවින තල කරලා එයායි පුටුවේ ගිහිල්ලා වාඩි වෙලා හිටියා නීති විරෝධී. මම අවුරුදු එකක් ඒ ගෙදර හිටියා මිසක් මම ගියේ නෑ ජරා පුටුවට ජනතාවගේ ඡන්දය උදුරලා තියෙන්න. ඒ නිසා කතා නැගේ තුමනි මේ නින්දිත සිද්ධිය වුණා. මම මට මිනිස් කුඩු ගහපු එකේ ඒ වේදනාව ඒක මම වෛරයක් විදිහට සලකන්නේ. නමුත් මම දැන් හෙට විෂන් කෑයේ මගේ මේ ඇහෙට තියෙන මේක උඩ පෑ දෙකක් ඒ ටෙස්ට් කරන්න ඕන කිව්වා. එහෙනම් මම අහන මේ පාර්ලිමේන්තුවේ අපිට වරප්‍රසාද හා අයිතිය ආරස්සව කියලා මෙවැනි ඇසිඩ් ගැන තියුණා කියලා මට ආරංචි. අභ්‍යන්තර ඒ වාසනාවට අපේ සහෝදර මන්ත්‍රීවරු ප්‍රතිපාරක් ගියා නම් එදා ඇසිඩ් පහරක් වදින තිබුණේ ඔබතුමාලාට. මම ගෞරවය පුද කරනවා ස්තුතිය පුද කරනවා ඔබතුමාලාට. මේ වගේ විනිතව ලෝකයට පෙන්වුවා ඔබ අපේ ආදර්ශය. ඒක මම ගරු කරනවා. එහෙම ගියල වැදුනා නම් කතානගේ තුමනි එහෙනම් මේ වැනි දේක නින්දිත මේ වගේ හොරාන් පාලකයෝ මේ විදිහට ලැජ්ජ නැද්ද කියලා මං අහනවා. අය වැයක් මෙතුමා කියවාගේ අනුමත නොවුනාම ඔබතුමා අයි පඩිතරද අපිට බඩුමුට්ටු ගෙනයකද රටේ වෙන විනාශය සංචාරක කඩාවැටක අපි පස්සේ කතා කරන්න. ඒ නිසා කතානේ තුමනි මම අර මඩ ගෙවන මන්දි මොකද්ද කියලා මගේ මේ ඇහි තියෙන මේකට එතම පෑදක විශ්වෙන් කෑ කියලා ටෙස්ට් කරනවා. එන වේවගේ අනිත් මන්ත්‍රීවරු මේ අයට ඊයේ එඩ්වඩ් ගුණසේකරට මම කිව්වට කවන්න එඩ්වඩ් මගේ ඥාතියා මොකද මමත් ඒ ගමේ කෙනෙක්. එයා ගෙදරට ඇවිල්ලා ලක්ෂ 2000ක් දැන් දෙනවලු ඇඩ්වාන්ස් එක හැරිච්චාම තව ලක්ෂ 1000ක් දෙනවා කිව්වා. සල්ලි අරන් ගිහිල්ලා මේකද මේ රට ඊයේ ප්‍රකාශ කරුවා එඩ්වඩ් ගුණසේකරතුමා ඉන්න මගේ ඥාතිය මමත් ඒ බුල්ගමෙහි. ඉතින් එහෙනම් මේ ඩොලර් වලින් දැන් දෙන්නේ රුපියල් වල නෙමෙයි. ඒක නිසා කතා නැතුමනේ ඔබතුමා කෙලින් ඉන්න. නමුත් ඒක එයාගේ අහගන්න ඇවිල්ලා කියන්නේ කියන්න බැරුණා ඒක. ඉතින් ඒක නිසා මම අහන මටත් තියෙන වන්දිය මොකද්ද අනිත් අහිංසකයට මේ වගේ ඔබතුමා මෙයාගේ කඩසංගල් වල නෙමෙයි ඔක්කොම කරලා බලන්න ඕන. මොන ආරංගෙයි දැන් නැහැ මේක ඇතුළට.
නැයි බොහෝ තුටි ගරු ජයක පෙරමැත්ම දැන්ටම පොලිස් පරීක්ෂණ කරගෙන යන මම දැන් ඊයේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළා. ඊළඟට ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුම
ගරු කතානායකතුමනි පහුගිය දිනවල මීට සති 4කට 6කට පමණ අතර කාලයකට ඉහත ඉරිදා ටයිම්ස් පත්‍රයේ තිබුණා මේ රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෲප් මීටින් එකේදී ප්‍රකාශ කරා කියලා මම එතුමාව ඝාතනය කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා. එතුමාට මේවා පවසන්නේ අර නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඒ නාමල් කුමාර කියන පුද්ගලයා තමයි ගුප්ත ඉන්ටෙලිජන්ස් ඔෆිසර් කෙනෙක් හැටියට. ඒ කියන්නේ මේ රහස් තොරතුරු සපයන්නේ හැටියට ඔත්තුකාරයෙක් හැටියට වැඩ කරන්නේ ජනාධිපතිතුමාට. එතකොට ඊට අමතරව දැන් දවස් 5කට 6කට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා විදේශ මාධ්‍යයට ආමන්ත්‍රණය කරා. ආමන්ත්‍රණය කරලා එතෙන්දි ප්‍රකාශ කරා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙසේවත් අගමැති කරන්නේත් නැහැ. සරත් ෆොන්සේකා කෙසේවත් අගමැති කරන්නේත් නැහැ කියලා. මට එහෙම හීනයක්වත් කවදාවත් තිබිලත් නැහැ. මම දන්නා ඒ වගේ භයානක හීන එතුමා දකින්නේ ඇයි කියලා. හේතුව ඇහුවම ඇයි සරත් ෆොන්සේකා අගමැති කරන්නේත් නැහැ කියලා කියන්නේ මොකද කියලා ඇහුවම මේ විදේශ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කරලා තියෙන්නේ මේ රටේ ජනාධිපති සරත් ෆොන්සේකා මාව ඝාතනය සැලසුම් කර ඝාතනය කරන්න සැලසුම් කළා තියෙනවා. ඒක හන්ද එයා අගමැති කරන්න බෑ කිව්වලු. එතකොට මේක මම මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රී කෙනෙක් හැටියට ඉන්න අවස්ථාවෙම මේ රටේ ජනාධිපති මට ඇඟිල්ල දික් කරනවා මම එයා ඝාතනය කරන්න සැලසුම් කරනවා කියලා. මේක විශාල ප්‍රශ්නයක්. මම ඔබතුමාගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ වහාම මේට අදාළව ක්‍රියාත්මක වෙන්න කියලා පොලිස් පැතුමාට දැනුම් දෙන්න. දැනුම් දීලා වහාම ඔබතුමා පැය 48ක් වෙනි කාලයක් ඇතුළත පොලිස් පැතුමා පාර්ලිමේන්තුවට කැඳවන්න. කැඳවලා පැය 48ක් වෙනි කාලයක් ගිහුවා මේක බරපතල ප්‍රශ්නයක්. එක්කෝ මම අල්ලලා කූඩුවක දාන්න කියන්න. නැත්නම් ඉවරලා මේ ප්‍රශ්නේ මේක පාර්ලිමේන්තුවට උත්තර දෙන්න කියන්න. මේ බරපතල චෝදනාව ගැන මම අනිත් පැත්තෙන් තව එකක් කියන්න ඕනේ. දැන් අතීතයේ ජනාධිපතිතුමා කීකී සිටිය මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා බලයට ආවනම් ජනාධිපතිතුමා අඩි 6ක් පොළොයට වළලනවා කියලා. දැන් එතකොට අඩි 6ක් පොළොයට වළලන්න හිටපු ඒ කාලේ එයාට චෝදනා කරා. දැන් එයාව අගමැති කරලා තියෙනවා නම් ඉතින් මමත් ඇත්තටම ඝාතන සැලසුමක් තිබ්බනම් එහෙනම් මමත් අගමැති කරන්න බෑ කියන්නේ හේතුවකුත් නැහනේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඇයි එයාට වෙන හැන්දකින් බෙදන්නේ? මට වෙන හැන්දකින් බෙදන්නේ? එසේ වුවත් ගරු කතානායකතුමනි මේක බරපතල ප්‍රශ්නයක්. හාස්‍යජනකයි තමයි. නමුත් බරපතල ප්‍රශ්නයන් නිසා ඔබතුමා අනිවාර්යයෙන්ම මට සාධාරණ ඉෂ්ට කරන්න අර නාමල් කුමාර කියන පුද්ගලයාත් මන් දන්නේ නැහැ මොන බුද්ධිංශ ප්‍රදානියද කියලා. එයා මේ නිල නොලත් බුද්ධිංශ ප්‍රදානියෙක් වෙලා තියෙනවා ජනාධිපතිතුමාට. ඒ ගැනත් ඔබතුමා පරීක්ෂණයක් පවත්වන්න. දැන් එයා අනිත් එක එයා බුද්ධිංශ ප්‍රදානියා වෙලා ජනාධිපතිර ඔත්තු දෙන ගමන්ම එයා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නත් නාම යෝජනාත් ලැබෙන තත්ත්වයක් තියෙනවා. එතකොට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ අනෙක් කෙනෙක්ගෙන් තමයි මේ විශ්වාසවන්ත තොරතුරු ලැබෙන්නේ ජනාධිපතිතුමාට. මේක ඊටාම අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයි වගේ වැඩක්. ඒක අන්ද ඔබතුමා මේ ගැන කරුණා කරලා මේක ගැන පරීක්ෂණයක් කරන්න මේ සියලුව මන්ත්‍රීවරුන් වෙනුවෙනුත් මං හිතන්නේ සාධාරණයක් හැටියට අපි ඔක්කොම එක කණ්ඩායමක ඉන්න හන්දා ඝාතකයෙක් මේක අස්සේ හිටියොත් ප්‍රශ්නයක් නේ. ඒක අන්ද ඔබතුමා
සාධාරණයක් ඉෂ්ට කරා. රංජිත් මධ්‍ය බණ්ඩාර මැතිතුමා
ගරු කතානායකතුමනි ඔබතුමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජනසම්මතවාදය ආරක්ෂා කරන්න පහුගිය දිනවල කටයුතු කිරී ආකාරය ගැන අපේ ගෞරවය ස්තුතියක් පිරිනමනවා. ඒ වගේම සරත් ෆොන්සේකා ගරු ඇමතිතුමා කරපු කාරණය නාමල් කුමාර කියන පුජ්‍යලේ දාගෙන පහුගිය දිනවල ජනාධිපති ඝාතනයක් සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධ ඝාතනයක් සම්බන්ධව කතා කරා. මේ පරීක්ෂණ කටයුතු මම නීති හා සාමයේ ඇමතිවරයා විදිහට කටයුතු කරද්දී මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු කරා. මේ හඬපටි 123ේම කොහෙවත් ජනාධිපති ඝාතනයක් සම්බන්ධවත් හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයේ සම්බන්ධවත් කිසිම වචනයක්වත් සම්බන්ධ වෙලා නැහැ. සඳහන් වෙලත් නැහැ. එකක් පැහැදිලිව කියනවා. ඒ වගේම මේ සරත් ෆොන්සේකා ඇමතිතුමාගේ සම්බන්ධව ඒ කිසි තැනක නැහැ. අන්තිමට නාමල් කුමාර ඊයේ පෙරේදා මාධ්‍යට ඇවිල්ලා කියනවා රංජිත් මධ්‍යම බණ්ඩාර ගැනත් මෙතන සඳහන් කරනවා. මොකද්ද මේ සඳහන් කරලා තියෙන? නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කරපු ටේප් එකක් දාලා තිනවා. මේ ආකාරයට අද විශාල වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මැති ඇමතිවරුන්ගේ තත්ත්වයට පහර දෙන විදිහට කටයුතු කරනවා. කියන මේක වහාම පරීක්ෂණයක් කරන්න. මේ නාමල් කුමාර කියන පුජ්‍යලයා මම හිතන්නේ මේ කරපු කතාව ආරංචි වුණේ අවුරුදු මාස 5කට විතර ඉස්සෙල්ලා තමයි ওই ටේප් එකක් ගැන කතාව එළියට ආවේ. ඒකේ කොහෙවත් සඳහන් වෙලා නැහැ ඝාතනයක් ගැන. මේ අගමැතිවරයා ඉවත් කිරීමේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත් කිරීමේ කුමන්ත්‍රණය තමයි මේ නාමල් කුමාරව යොදාගත්තේ. නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නේ කෙනෙක්. ලක්ෂ 5ක් ගෙවලා තියෙනවා. නාමල් කුමාර මේ කුමන්ත්‍රණය එළි වෙනවා. නාමල් කුමාරද පොහොට්ටුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙන්න යනවා. මේ කුමන්ත්‍ර එක එක තැන්වල ඇවන් ගාඩ් හරි මේ වැඩ කරපු එක්කෙනෙක්. ඉතින් මම කතානායකතුමා ඉල්ලා සිටිනවා කරුණාකරලා සරත් ෆොන්සේකා මහත්මිය අපි ඉදිරිපත් කරපු ඒ පරීක්ෂණය කරන්න. අනිත් කාරණේ තමයි පහුගිය දා විශ්වාස භංගයක් ගෙනල්ලා නීත්‍යානුකූල නොවන බලෙන් අටවාගත් ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ බහුතරය අරන් ඔබතුමා ප්‍රකාශයට පත් කරා මේ රටේ මහින්ද රාජපක්ෂ අගමැතිත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කරපු ඒ කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල නෙවෙයි කියලා. අපි දන්නවා රටේ මුදල් බලයේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. එනහද මේ රටේ වැඩ ක්‍රියාත්මක කරන්න මුදල් ක්‍රියා මුදල් දෙන්න මුදල් වියදම් කරන්න නියෝග දෙන්න කිසිම අයිතියක් නැහැ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාටවත් ඔය ඉන්න ඊනියා කැබිනට් මණ්ඩලයේ කියන කට්ටියටවත්. මම මෙතන ප්‍රකාශ කරනවා රාජ්‍ය නිලධාරීන්ට කියනවා කරුණා කළා මේ අය දෙන උපදේශ ක්‍රියාත්මක කරන්න එපා ඉදිරියේදී මේවට උත්තර දෙන්න වෙයි. ඔබතුමා කරුණා කළා ඒ නියෝගෙත් ක්‍රියාත්මක කරන්න. මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙනම් මේ නීත්‍යානුකූල නොවන මේ අගමැති කියන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාටවත් අනිත් අයටවත් මුදල් වියදම් කරන්න නියෝග දෙන්න අයිතියක් නැහැ. ඒ පාර්ලිමේන්තුවේ අපි කියනවා කරුණා කළා මේ මුදල් ලබලා දෙන එක නියෝග දෙන එක වියදම් කිරීම නවත්තන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රටේ සියලුම රජ නිලධාරීන්ට කියනවා කරුණා කළ වැරදි නියෝග අනුව කටයුතු කරන්න එපා කියලා ඒ අයට ප්‍රකාශ කරනවා.
මම සිටි ගරු කරුණාද පරණවිතාන මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියට අනුව මේ රටේ ජනතාවට තිබෙනවා මූලික අයිතියක් තොරතුරු දැනගැනීමේ අයිතිය. තොරතුරු කියලා කියන්නේ නිවැරදි තොරතුරු. අද මේ අවස්ථාව වෙනකොට මුළු රට පුරාම අසත්‍ය තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ විවිධ රාජ්‍ය නිලධාරීන් ඔස්සේ ප්‍රචාර වෙමින් තිබෙනවා. ඒක තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත ආණ්ඩුවක් බවට ඇඟවෙන පරිදි ඇය තොරතුරු ඉදිරිපත් කරනවා. මීට කලිනුත් මේ මන්ත්‍රීවරු මේ ගැන සඳහන් කළා. ගරු කතානායකතුමනි, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව තියෙනවා. ඒකත් ස්වාධීන කොමිෂන් සභාවක්. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවපු කොමිෂන් සභා සියල්ලම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙන් තමයි ඒක මූලික කරගෙන තමයි පවතින්නේ. එහි ප්‍රධානියා වන්නේ ඔබතුමායි. එම නිසා අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ඇතුළු සියලුම කොමිෂන් සභාවලට ඔබතුමා මේ සභාවට ඉදිරිපත් කරපු අදහසම නැවත දැනුම් දෙන්න කියලා මේ රටේ දැන් ආණ්ඩුවක් ආණ්ඩු පක්ෂයක් විපක්ෂයක් අගමැති කෙනෙක් ඒ අනාදි වශයෙන් කවුරුවත් නැහැ කියලා. ව්‍යාජ ආණ්ඩුවක් තියෙනවා. ඒ ව්‍යාජ ආණ්ඩුව තිබෙන බවට විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය හැමදාම මේ අගමැති ඇමති අනාදි වශයෙන් යම් යම් දේවල් කියලා මේ රටේ ජනතාව මුලාවේ ඔබ මුලාවේ දානවා. ඒක මේ ජනතාවගේ ඇත්ත තොරතුරු දැන ගැනීම උල්ලංඝනය කිරීමක්. එම නිසා ඒක මානව හිමිකම් කඩවීමක්. එම නිසා කාට හරි පුරවැසියෙකුට ඕන නම් උසාවියන්න පුළුවන්. එම නිසා මේ සියලුම කොමිෂන් සභාවලට අද මේ රටේ අලුත් ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නාතුරු ආණ්ඩුවක් නැති බවට ඔබතුමා දීපු හැන්සාගත විත්ති නියෝගයේම ඒ අදහසම ඒ වටත් දැනුම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තව කාරණයක් මම මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ මුද්‍රිත මාධ්‍ය ගැන නෙවෙයි, විද්‍යුත් මාධ්‍ය කියන්නේ දැනට රටේ තියෙන ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපලක් වන සංඛ්‍යාතයි. එතකොට ඒ අයට බෑ රාජ්‍ය දේපල අවභාවිතාවයේ යොදවන්නට. එම නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව රැස්වන විට සමහර නාලිකා සජීවී විකාශන පවත්වන්නේ මේ සභාව ගර්භයේ වැඩ නෙවෙයි, එළියේ මේ පැවැත්වෙන කොමිටි රූම් වල එක් එක් දේශපාලන පක්ෂ විසින් පවත්වන ඒ සාකච්ඡාවලට සජීවී විකාශන ලබා දෙනවා. ඒක මේ පාර්ලිමේන්තුවේ පහසුකම් ලබා දෙන ජනමාධ්‍ය ආයතනවලට ජනමාධ්‍ය වේදීන්ට ලබා දෙන පහසුකනුත් අවභාවිතාවේ කිරීමක්. ඒක අනිත් වෙන තවත් ආකාරයෙන් ගත්තාම පස්සේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. එම නිසා අද ඉඳලා ඉස්සරහට පවත්වන රැස්වීම් වාරවලදී ජනමාධ්‍යවලට මේ පාර්ලිමේන්තුවේ පහසුකම් භාවිතා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ අදාළ සුදුසු නියෝග ටිකක් තමුන්නාන්සේ ලබා දෙන්න කියලා මම ඉල්ලා
සිටිනවා.
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහත්මයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ජම්පරය සාහතිකයි කතානායක සාහසික කූටලේඛනයක් හදයි. හැන්සාඩ් වාර්තාව කූටලේඛනයක්. සාක්ෂි මෙන්න කියලා එතුමා වීඩියෝ එකක් දාලා පෙන්නලා අන්තිමට කියනවා There is no majority for that. ෆොදෙම් ලෙස වෙනස් කරලා යෝජනාව සම්මත විය යන අර්ථය දෙන ද මෝෂන් ඉස් කැරීඩ් යන වගන්තිය අලුතින් එකතු කරලා දණ්ඩ නීති සංග්‍රහය අනුව කූටලේඛන සෑදීම කියන්නේ වසර 3ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බරපතල වරදක්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ආණ්ඩුවක් ගෙදර යවනවද නැද්ද කියලා තීරණය කිරීම සඳහා තුන්වන පුරවැසියා හැදුවම බරපතල භාවය හරිම වැඩි. ඒ වගේම අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ යම් පාර්ශවයකට අවිතු වාසියක් ලැබෙන අයුරින් තම තනතුර භාවිතා කිරීම වසර 10ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්. කරුණාරත්න ජයසූරිය මැතිතුමනි කුඹලාව කෑවනම් විඳවපන් බලලෝ කිව්වලු. ඉතින් ගරු කතානායකතුමනි දැන් ඔබතුමා දැන් මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට පාර්ලිමේන්තු සභා වාර්යය පිළිබඳව හැන්සාඩ් වාර්තාව නිල වශයෙන් නිකුත් කරාම ඒක කූටලේඛන හැදීමක් ඒක අල්ලස් ගැනීමක් ඒ නිසා හිරේ යන්න වෙනවා කියලා මේගොල්ලෝ කියනවනම් ඒ පිළිබඳව මම හිතන්නේ පරීක්ෂණයක් ආරම්භ කරලා ඇත්තටම ඔබතුමා කූටලේඛනයක් හැදුවද නැත්නම් මෙතුමා මඩ ගහනවද කියන එක මේ රටේ ජනතාවට දැනගන්න අවශ්‍යයි. ඒ වගේම මන්ත්‍රීවරු හැටියට අපිටත් දැනගන්න අවශ්‍යයි. ඒ නිසා මේක අර මාධ්‍ය හමුවේදී කිව්වා කියලා නිකන් අතාරින්න බෑ. ඔබතුමා ඇත්තටම කූටලේඛන හැදුවද කියලා අපි දැනගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරු. සාමාන්‍ය පරිමෙන් මම කියන්නේ මම කුඹලාව කන්නේ නැහැ. ඒක නිසා අර අන්තිමයකට බලපවත්වන්නේ නැහැ. දෙවෙනි කරුණ තමයි මේ ජම්පර් අඳින්න සිදු වුණොත් ජම්පර් ශක්තිය යුක්තිය සාධාරණ වෙනුවෙන් ජම්පර් අඳින්න සිද්ධ වුණා මං ජම්පර් අඳලා ඇත්තේ. නමුත් කූටලේපන මගේ ජීවිතේ කූට වැඩ මං කරලා නැහැ. මං ලැහැත්ති ඕනම පරීක්ෂණයක රත්යන් මං අද උදේ මේක දැකලා මං කිව්වා අපේ නිලධාරීන්ට ඒක මේ එහෙම නැත්නම් පොලිසියේ පරීක්ෂණයක් කරන්න කරන්න පුළුවන්. ඉතින් සමහර අය කතට එන ඒවා කියනවා. ඒකයි මම මේ ඉස්සර මං සඳහන් කළා කතානායකයා සුදුසු නැත්නම් හෙටම ගේන් විශ්වාස බංග යෝජනාවක් ගේන්න කියලා අයින් කරන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ මට. මම නම් එහෙම කරලා නැහැ. ගරු අජිත් පෙරේරා මහත්තයා.
ගරු කතානායකතුමනි ඔබතුමා ගැන අපේ ඉතාමත් ගෞරවයක් තිබෙනවා. ඒ මේ අවස්ථාවේ ඔබතුමා කටයුතු කරපු ආකාරය ගැන විතරක් නෙමෙයි ඔබතුමාගේ චරිතය පුරාම ජීවිතේ පුරාම ඔබතුමා ආත්මාභිමානයෙන් යුතුව වැඩ කළා තිබෙනවා. ඔබතුමාට එවැනි දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒ දීර්ඝ ඉතිහාසය තුළ චරිතවත්ව අභිමානවත්ව නිවැරදිව හරිදේ වශයෙන් දැකලා වැරදිදේ වැරදි වශයෙන් දැකලා ඔබතුමා කටයුතු කළා තියෙනවා. නිසා අපි ඔබතුමා කෙරෙහි මේ මුළු රටම මේ වෙලාවේ මේ රටේ ජනතාවගේ විවස්ථාදායක අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබතුමා කරන ලද කැපවීම ගැන රටම ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි මම මතු කරන ප්‍රශ්නේ වන්නේ මේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳලා අද වෙනකම් මේ මාසය තුල විවිධාකාර යෝජනා මේ නීති විරෝධී කැබිනට් රැස්වීම කියන රැස්වීම් වලදී අනුමත කරලා තිබෙනවා. එයින් ඇති ඉතා වැදගත් වූ යෝජනාවක් තමයි කොළඹ වරායේ ඩොලර් මිලියන 100කට වඩා වැඩි වටිනාකමකින් යුතු දැවැන්ත ඉදිකිරීම් දෙකක් පිළිබඳව කොන්ත්‍රාත්තු ඉතාම කඩිමුඩියේ ටෙන්ඩර් කාර්යපටිපාටියකින් තොරව අන්සොලිසිටඩ් ක්‍රමයට ලබා දුන්නා චීන සමාගමකට. මෙවැනි බරපතල ඉතාම ඉහළ වටිනාකමක් යුතු ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් හදිසි අනුමත කරන්න කිසිම හේතුවක් නැහැ ගරු කතානායකතුමනි. මේ තත්ත්වය අපිට පෙන්නුම් කරන්නේ ඉතාම දැවැන්ත මූල්‍ය වංචාවක් මෙම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මේ චීන සමාගමට ලබා දීම තුළ තිබෙනවා. එකක් මෙම නිත්‍යානුකූල ආණ්ඩුවක් නැති කාලේ මේ තරම් බරපතල ඩොලර් මිලියන 100කටත් වැඩි වටිනාකමකින් යුතු මේ කොන්ත්‍රාත් ලබා දීම නීති විරෝධී දෙවනුව බරපතල දූෂණයක් තිබෙනවා. ඊට අමතරව මෙවැනිම කාරණා කීපයක් ගැන දැන් දිගින් දිගට එළිදරව් වෙනවා. දැන් මරික්කාර මන්ත්‍රීතුමා කිව්වේ ඒක කාරණයක් මුදල් ඇමතිකමේ රැඳී ඉන්නට බලයක් නැති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා දැන් රුපියල් මිලියන ගණන් බිලියන ගණන් වටිනා වූ රජයට මූල්‍යමය වශයෙන් පාඩු සිදු කරන නියෝග නිකුත් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම රටේ ඉන්න දූෂිත පුද්ගලයෝ හොරු තක්කඩි මේ බලහත්කාරයෙන් තනතුරු වල ඉන්න පුද්ගලයන් වටා එකතු වෙලා ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඔවුන්ගේ අපරාධ චෝදනා වලින් මිදෙන්න විවිධාකාර ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ගරු කතානායකතුමනි මේක ඉතාම බරපතල තත්වයක්. රටක නීත්‍යානුකූල ආණ්ඩුවක් නැති වුණාම මෙවැනි තත්වයන් මතුවෙනවා. ඒ නිසා ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවේ කාරක සභාව පිහිටවලා පාර්ලිමේන්තුවේ ඒ මූල්‍ය පාලන බලය ක්‍රියාත්මක කරලා මේ හා සම්බන්ධව කටයුතු කළ යුතුයි. ඒ වගේම විධිමත් නිත්‍යානුකූල ආණ්ඩුවක් වහාම පිහිටවීම සඳහා ගරු ජනාධිපතිතුමා වෙත බලකිරීමක් කළ යුතු තිබෙනවා. මම මේ රටම මොකද දැන් අපට පේනවා ගරු කතානායකතුමනි, ආණ්ඩු බලයක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා නම් පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ නැහැ. එක ඡන්දයක් හරි වැඩිපුර තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ නැහැ කිසිම කණ්ඩායමක්. ඒ පාර්ලිමේන්තුව වර්ජනය කරන එකෙන් පේන්නේ ඇත්තටම අද ඇවිල්ලා කණ්ඩායම් රැස්වීම තියලා මේ කමිටු කාමර අංක එකේ, ඒ වගේම දිවා භෝජනය සහනදායි මිලට පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් අරගෙන පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගී වෙන්න තු යන්න ගියා. කරු කතානායකතුමනි, මේකයි මේකේ තියෙන හාස්‍යජනක තත්ත්වය. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ පාලනය තමයි මේ පාර්ලිමේන්තුවම තිබෙන්නේ. දැන් ඔබතුමාගේ අවසරය පිට කමිටු රැස්වීම තියෙනවා. ඔබතුමාගේ පාලනයේ තියෙන පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් අර සහන මිලට ලැබෙන දිවාහාරය ලබා ගන්නවා. ඉතුරු පහසුකමුත් ගන්නවා. පඩිත් ගන්නවා. හැබැයි එහෙම තියාගෙන සැසිවාරට එන්නේ නැහැ. එහෙම ඉන්නේ නැත්තේ ගරු කතානායකතුමනි බහුතරයක් නැතිකම නිසා කාටත් පැහැදිලි. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ ගරු ජනාධිපතිතුමාට දැනුම් දෙන්න මේ නිත්‍යානුකූල රජයක් පැවැත්වීමේ වටිනකම සහ ඒ පිළිබඳව රට පත් වෙලා තියෙන අවධානම. ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි.
බොහොමිතේ ගරු රංග බණ්ඩාර මහත්තයා,
ගරු කතානායකතුමනි, මම ඔබතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳවත්. ඒ වගේම නිලැඳුමක් ඇඳගෙන කාලයක් රට වෙනුවෙන් වැඩ කරපු නිලධාරියෙක් වශයෙන් ඒ නිලැඳුමේ ගෞරවයත් නිර්භීතකමත් ආඩම්බරත්වයත් ආරක්ෂා කරමින් පසුගිය දින කීපය තුළම ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායකතුමා විදියට වැඩ කටයුතු කරපු අන්දම් පිළිබඳවත් මගේ ප්‍රශංසාවත් සභාවේ ප්‍රශංසාවත් ඔබතුමා වෙත මම මුලින්ම පුද කරනවා. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම පසුගිය දිනවල කතා කර නාමල් කුමාර කියන තැනැත්තෙකුත් ඒ වගේම ඉන්දියන් ජාතික තෝමස් කියන තැනැත්තෙකු පිළිබඳවත්. මේ ඉන්දියන් ජාතික තෝමස් කියන තැනැත්තා පිළිබඳව ඉන්දියානු තානාපති කාර්යාලයේ මගින් නිවේදනයක් නිකුත් කරලා තිබුණා ඔහු මානසික රෝගියෙක් කියලා. නමුත් ඒ පිළිබඳව මේ සභාව නියෝජනය කරන විමල් වීරවංශ මන්ත්‍රීතුමා සඳහන් කරේ මේ හැම කෙනෙකුගේම වෛද්‍ය වාර්තා මේ තානාපති කාර්යාලයේ අරන් තියන් ඉන්නවද කියන චෝදනා මුඛයෙන් කතා කරා. කෙසේ නමුත් පොලිසිය මගින් මේ තෝමස් නැමැති ඉන්දියන් ජාතිකය අත්අඩංගුවට අරගෙන මොව ඉදිරිපත් කරලා තිබුණා මුල් එරියා රෝහලට. උස අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයක් මත තමයි මොව ඉදිරිපත් කරලා තිබුණේ ගරු කතානායකතුමනි මුල් එරියා රෝහලට. මුල් එරියා රෝහලේ නිවාසික වෛද්‍ය නිලධාරිතු මහත්මා මේ තෝමස් නැමැති තනත්තව පරීක්ෂණයට භාජනය කරලා මොහු උම්මත්තකෙක් එහෙම නැත්නම් මානසික රෝගියෙක් කියන වார்த்தාව මේ එනකොට අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ තනත්තව අර බීමත් පුද්ගලයෙකු පරීක්ෂා කරනවා වගේ හදිසියෙම ඉදිරිපත් කරලා හදිසියෙම ඉවත් කරගෙන ගිහිල්ලානේ මේ ගරු කතානායකතුමනි. මොහු සති දෙකකට ආසන්න කාලයක් රෝහලේ නේවාසිකව රඳවාගෙන තමයි මොහු මේ පරීක්ෂණයට භාජනය කරලා තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපිට නිගමනය කරන්න පුළුවන්, අපිට විශ්වාස කරන්න පුළුවන් ඉතාමත්ම සාධාරණ වார்த்தාවක් ඒ උගත් වෛද්‍ය නිලධාරි මහතුරු ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ නාමල් කුමාර කියන තැනැත්තා විවිධ චෝදනා සිද්ධි සම්බන්ධව පොලිසියට තොරතුරු ලබා දුන්න තොරතුරුකරුවෙක්. ඒ පිළිබඳව මට සාක්ෂි ඇසුව ඉදිරිපත් කරන්නට පුළුවන්. මොහු පොලිස් නිලධාරීන්ට තොරතුරු ලබා දීලා ඉවරලා පොලිස් රිවෝඩ් ෆන්ඩ් එකෙන් එහෙම නැත්නම් තියාගාර මුදලෙන් රුපියල් ලක්ෂ 5ක තියාග ලබාගෙන මුදල් ලබාගෙන තියෙනවා තියාග වශයෙන් ගරු කතානායකතුමනි. ඉන් අනතුරුව මොහු නැවත ලක්ෂ 5ක මුදලක් ඉල්ලලා තියෙනවා. ලක්ෂ 5ක මුදල ලබා නොදීමෙන් උරණ වෙලා තමයි මේ විවිධ ප්‍රකාශ කරමින් පොලිසියටත් ඒ වගේම පොලිසිය බාරව විශේෂ බාරව හිටපු ඇමතුමා රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයාටත් විරුද්ධව විවිධ චෝදනා ඉදිරිපත් කරන්නේ. ගරු කතානායකතුමනි, ඉන්දියාව කියන්නේ තාමත්ම වැදගත් රටක්. මේ ඉන්දියාවේ වෙසෙන ජනතාවගේ අති බහුතරයක් අදහන්නේ සිව ආගම, හින්දු ආගම. ඒතර මේ සිව දෙවියන් වහන්සේගේ එක අවතාරයක් විදිහට ගවයව විශ්වාස කරනවා ඒ සිව හින්දු භක්තිකයෝ. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි, මේ සිව ආගම අදහන උදවියගේ මේ ගවය කියන්නේ සිව දෙවියන්ගේ වාහනය විදිහටත් විශ්වාස කරනවා. ඉතින් ඒ තත්ත්වයේ උඩ ඉන්දියන් ජාතිකයෝ හින්දු භක්තිකයෝ කිසිසේත්ම ගරු කතානායකතුමනි ගව ඝාතනය කරන්නේ නැහැ, හරක් මරන්නට යන්නේ නැහැ මන් දන්න විදිහට. එහෙමනම් මෙවැනි කුමන්ත්‍රණයක් කරනවා කියන එක අපිට කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් කමකුත් නැහැ ගරු කතානායකතුමනි. ඒ Hindu ආගම ආදාන Hindu භක්තිකයන්ගේ ගවයට තියෙන ආදරේ ගෞරවය කොච්චරද කියන එක ඉතින් මනවින් පේන නිසා ගරු කතානායකතුමනි අපිට ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කමකුත් නැහැ සාමාන්‍ය අන්දමට ගත්තා. ඒ වගේම ගරු කතානායකතුමනි මම මතක් කරන්නට වුණා මේ කෙටි කාලය තුල වංචා දූෂණ කොච්චරක්ද සිදු වෙන්නේ. දැන් මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විසින් රුපියල් මිලියන 7.5ක ක්‍රීඩා භාණ්ඩ අරගෙන ක්‍රීඩාර්ථ කරන දරුවන්ට බෙදන්නට කටයුතු කරලා තියෙනවා. මේ ක්‍රීඩා භාණ්ඩවල සඳහා ටෙන්ඩර් පටිපාටියට ටෙන්ඩර් කැඳවුවාම අවම ලංසුව ලැබිලා තියෙන ඒස මාකටින් කියන ව්‍යාපාරයෙන්. ඒක මිලියන 6.5යි. නමුත් ඒ සියල්ලම පැත්තක දාලා මේ රටේ කිසිම ක්‍රීඩා භාණ්ඩයක් අලෙවි නොකරන එවැනි ලියාපදිංචියක් නොමැති එවැනි ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් නොමැති ඒජන්තවරයෙකු නොවන හැරිසන් කියන සමාගමකට පෙරේදා හදිසියෙම ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකේ විතාමාත්ම පැහැදිලිව මේ වංචනික කටයුතු සිදු වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනේ අවසාන වශයෙන් මම මතක් කරනවා නීත්‍යානුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන් බොහොම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්නට වෙනවා. මොකද ලංකා ඉතිහාසයේ බොහොම පැහැදිලි නඩු තීන්දුව ගන්නාවක් තියෙනවා ගරු කතානායකතුමනි මොරමුදලිගේ ඉදිරිව දයනන්ද ලියනගේ නඩුව. මේ දයනන්දගේ ලියනගේ කියන පොලිස් නිලධාරියාට ස්ථානාධිපතිවරයා නියෝගයක් දුන්නා වැරදි සහගත නියෝගයක්. මේ වැරදි සහගත නියෝගයේ මේ දයනන්ද නිලධාරියා ක්‍රියාත්මක කරපුවාම අර මොරමුදලිගේ කියන තනත්තා දයනන්දට විරුද්ධව නඩු පැවරුවා. අවසානයේදී දයනන්ද අධිකරණයේ වැරදිකාරයා බවට පත් වුණා. ඒ වගේම ගරු කතානායකතුමනි ඉතාමත්ම ප්‍රචලිත නඩුවක් මේ රටේ ඉතිහාසයේ බොම 71 සමයේදී මනම්පේරි ඝාතන නඩුව. මනම්පේරි ඝාතන නඩුවේදී කැප්ටන් වීරසූරිය වැරදි නියෝගයක් දුන්නා කෝපරල්වරයාට මනම්පේරිට වලට වැටෙන්න වෙඩි තියන්න කියලා. ඊට පස්සේ මේ කෝපරල්වරයා මනම්පේරිට වෙඩි තියලා ඝාතනය කරා. අවසානයේ අභියාචනාධිකරණයට ගිහිල්ලා මේ කෝපරල්වරයා මේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේදී හඬා වැළපුණා මම ඉහළ නිලධාරීන් දුන්න නීත්‍යානුකූල නියෝගයක් ක්‍රියාත්මක කරලයි මට මේකට මුහුණ දෙන්න වෙලා තින්නේ. අධිකරණයේ බොහොම පැහැදිලිව ඒක ප්‍රතික්ෂේප කරලා නීත්‍යානුකූල නොවන නියෝගයක් ක්‍රියාත්මක කිරීම නිසා මේ කෝපරල්වරයාට දඬුවම් නියම කිරීමට කටයුතු කරා. ඒ වගේම ගරු කතානායකතුමනි මට සම්බන්ධ එකතු වෙනවා මම පොලිස් ස්ථානාධිපතිවරයෙක් වශයෙන් ඉන්නකොට මාරු කිරීම නියෝගයක් දුන්න දේශපාලන අධිකාරිය පොලිස්පති රාජගුරු මහත්මයා ඒක ක්‍රියාත්මක කරා. රංගේ බණ්ඩාර ඉදිරිව අනුරුද්ධ රත්වත්තේ සහ තවත් අයගෙන් නඩු තීන්දුවත් එක්ක තුනේ ඉස්සෙල්ලා 301.97 ගරු කතානායකතුමනි නවනීති වාර්තාවක්. ඒ නඩුවේදී වැරදි නියෝගයේ ක්‍රියාත්මක කරපු පොලිස්පති රාජගුරු මහත්මයාට සිද්ධ වුණා මට පුද්ගලිකව වන්දි ගෙවන්න රජයට සිද්ධ වුණා මට පුද්ගලිකව වන්දි ගෙවන්න. එමනම් එවැනි තත්ත්වයන් මේ රටේ ඉතිහාසයේ බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරන මම ඔබතුමාට යෝජනා කරනවා ගරු කතානායකතුමනි නීත්‍යානුකූල රජයක් නැහැ. මිරිසුරු කණ්ඩායමකුත් මිරිසුරු කණ්ඩායමට නායකත්වය දෙන මිරිසුරු මහින්දගේ කණ්ඩායම පමණයි මේ පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සිටින්නේ. එහෙනම් මේ මිරිසුරු මහින්දේ කණ්ඩායමට නීත්‍යානුකූල බලයක් නැතුවයි මේ නියෝග දෙන්නේ මේ වැඩ කරන්නේ. ඒ පිළිබඳව නීත්‍යානුකූලව පත් කරලා ඉන්න අමාත්‍යාංශ ලේකම්වරුන්ට මේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කිරීමෙන් අමාත්‍යාංශ ලේකම්වරු සහ රජයේ නිලධාරීන් ඉදිරියේදී අපහසුතාවයට පත් වෙන්නේ කියන කාරණය දැනුවත් කිරීමට පියවර ගත්තොත් හොඳයි කියන කාරණය ඔබතුමාට යෝජනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.
ඔබ ස්තුතියි. තව කතිකෝ 4 දෙනෙක් පමණ ඉන්නවා. ඒ නිසා වේලාව ඉතිරි කිරීම සඳහා මගේ නම සඳහන් නොවන චමන්නේ අනික් කරුණු ගැන කතා කරන්න. ඊළඟට ඇත්තේ ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා, ඊන්පසු ගරු බණ්ඩාරිගොඩ මැතිතුමා, ඊපස්සේ ගරු එරන් වික්‍රම මැතිතුමා, ඊපස්සේ නවින් ගරු නවින් දිසානායක මැතිතුමා. ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා,
ගරු කතානායකතුමනිම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මම සඳහන් කරන්නේ ගරු රංගේ බණ්ඩාර මැතිතුමා සඳහන් කර කාරණයක්. ඒ වගේම මේ වන විට මහාමාර්ග අමාත්‍යාංශය විසින් මහාමාර්ග අමාත්‍යාංශය ඒ වගේම මාර්ග අධිකාරිය සහ මග නැගුමින් 2015 ජනවාරි 8 වෙනිදාට කලින් හිග තිබිච්චා හෝ මොනවා හරි කොන්ත්‍රාත්කරුවන්ට චෙක්පත් මගින් මුදල් ලබා දෙන්න වැඩපිළිලක් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට වවුචරුත් ලියලා තියෙනවා. මේක මම හිතන්නේ ඉතාමත්ම නීති විරෝධී. ඔබතුමා විසින් මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවට අනුව මේ අගමැතිවරයා සහ මේ කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ඒකම ව්‍යවස්ථානුකූල නොවන පිළිගත නොහැකි කණ්ඩායමක් හැටියට තියදී මහාමාර්ග අමාත්‍යාංශය මේ වගේ ඉතාමත් කූට ලෙස මොකද මේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පත් කරපු පුද්ගලයාත් මේ රටේ අපරාධ අල්ලස්සා දූෂණ කොමිෂන් සහ වෙනත් මම හිතනවා අපරාධ සඳහා මූල්‍ය වංචා සඳහා කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට සඳහන් වෙනවා. එයා තමයි දැන් මේ ලේකම්වරයා හැටියට මේ අමාත්‍යාංශයේ වාඩි වෙලා තියෙන්නේ. එතකොට ඔහු විසින් පහුගිය කාලය තුල නොඑක් විදියේ කොන්ත්‍රාත් ප්‍රදානයන් කිරි කරපු අයට ඒ කාලේ ගෙවන්න බැරි වෙච්ච හදිස්සිය මේ ජනාධිපතිවරණය අවුරුදු 4කින් තියපු නිසා අවුරුදු 6ට යන්න තිබිච්ච එක 4කින් තියලා ඒ කාල පරිච්ඡේදය තුල ගෙවන්න බැරි වෙච්ච බොහෝ මුදල් ගෙවන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් මම හිතන මේක අර කාට කියන්නද කියලා කාරණේ එසා ඔබතුමාට පාර්ලිමේන්තු බලයේ තියෙන ඔබතුමල්ලට තවමත් හරි ආණ්ඩුවක් මං හිතන පවත්වාගෙන යන්න බැරි වෙලාවක මේ සම්බන්ධයෙන් රජයේ විකනකාධිපතිවරයා සහ ඒක මුදල් කාරක සභාව මම හිතන ඔබතුමාට පත් කරන්න පුළුවන් හෙට අනිද්දා මුදල්ලා ගිනුම් කාරක සභාව පිළිබඳ ඒ වගේම කෝප් කමිටුව මගින් වහම මේ පිළිබඳ පරීක්ෂණ කරන්නත් ඕන. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා කියනවා මේ ජනාධිපති කොමිෂන් පත් කරන්න ඕනේ පහුගිය අප්‍රේල් 8 වෙනිදාන් පස්සේ 2015 මේ ඔක්තෝබර් 26 වෙනිදා දක්වා. මම කියන ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා මේ දක්වා වෙච්ච මේ හොර ආණ්ඩුවෙන් වෙච්ච සියලුම කටයුතු පිළිබඳවත් ජනාධිපති කොමිසම අපත් කරන්න කියලා. ඒ වගේම මේ විතරක් නෙමෙයි එතුමාට අමතකයි 2010 අගෝස්තු මාසේ ඉඳලා වෙච්ච දූෂණ ගැන තමයි එතුමා ගොඩක් අවස්ථාවලදී කතා කරේ. අදත් සමහරවිට එතුමා කතා කරපු දේවල් අපි නැවත නැවත අහන්නට ලැබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔක්තෝබර් ඒ කියන්නේ අප්‍රේල් මාසේ 2015 8 වෙනිදා විතර ඉඳලා නෙමෙයි 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා තිබිච්ච සියලු දූෂණ අක්‍රමිකතා පිළිබඳ මේ කොමිසමට වාර්තා කරන්න කියලා ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කරන්න කියලා මම ඉල්ලීමක් කරන ඉතාමත්ම ගෞරවයෙන් යහපාලනය වෙනුවෙන් පෙනී සිටපු අතිගරු ජනාධිපතිවරයාට මේ වෙලාවෙවත් කරුණාව පහළ වෙන්න කියලා මා ඉල්ලා සිටින ඔබතුමාටත් මා ගෞරවයේ ස්තුතිය පුද කරනවා. ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කාර්යයක් ලංකාවට පමණක් නෙවෙයි ඉතිහාසයේ ලෝක ප්‍රජාවගේ ගෞරවයට විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල රටවල් අතරින් ඉතාමත් කීර්තිමත් කතානායකවරයෙක් හැටියට ඔබතුමාගේ නමත් ඉතිහාසගත වෙනවා. මේ කූට උපක්‍රමය මේ වැරදුණු කුරුමානම මම හිතනවා වෙනුවෙන් ඔබතුමා සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු බන්දුලාල් බණ්ඩාරගොඩ මැතිතුමා.
තුමනි දැන් මේ අවස්ථාව වෙනකොට ආණ්ඩු පක්ෂයයි කියාගන්නා කණ්ඩායම මේ පාර්ලිමේන්තු සභාගැවට නොපැමිණ මේ සභාව මගහැර ගොස් තිබෙන ගරු කතානායකතුමනි. හැබැයි මගහැර ගොස් තිබීම පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ඒ වගේම මහජන රැස්වීම් පවත්වලා උද්ඝෝෂණ පවත්වලා විරෝධතා ව්‍යාපාර පවත්වලා ඔබතුමාගේ රුවට සමාන පඹයින් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා. අපි පාර්ලිමේන්තු සභාගර්භයට නොපැමිණෙන්නේ කතානායකතුමාට විරෝධය පළ කිරීමක් ඇටියට කියලා. ගරු කතානායකතුමනි, ගම්මන්පිල මහත්ය ප්‍රකාශ කරන කූටලේඛනය කෙසේවත් මේ කාර්ය පිටිපස්සේ මේ කරුණ පිටිපස්සේ පාර්ලිමේන්තුවට නොපැමිණීම පිටිපස්සේ කූට උපක්‍රමයක් තියෙනවා. ඒ කූට උපක්‍රමය තමයි ඔවුන් මේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණුණොත් එහෙම ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රී සංඛ්‍යාව ලෝකෙම දැනගන්න. ඇත්ත වශයෙන්ම ඒ අය එළියට ගිහිල්ලා ප්‍රකාශ කරන සැබෑ මන්ත්‍රී ප්‍රමාණය ඒ අයත් එක්ක නැහැ. ඒ නොමැති නිසා ඒක වසන් කරගන්න ඔබතුමාට පහර දීම උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. මේක අපි මේ පාර්ලිමේන්තුවට පැමිණුණු පළවෙනි වතාවට පැමිණුණු පුජ්‍යලෙක් විදිහට මම කනගාටු වෙන වගේම ඉතාමත්ම කනගාටුවෙන් හෙලා දකිනෝ ඔබතුමා වගේ මේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට මේ වැරදි අවලාද අපවාද නැගීම ගැන. ඒ වගේ මම ඔබතුමාට ගෞරව කරනවා. ඔබතුමා ගෞරවය බලාපොරොත්තු වෙන්නේ ගුණවැණුව බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඒත් ඔබතුමාට ගෞරව කරනවා. අපි වැනි තරුණ දේශපාලනඥයන්ට නවකීන්ට ඔබතුමා විශාල ආදර්ශයක් දුන්නා. ඔබතුමාගේ මේ තනතුරේ රාජකාරී කිසිදු තර්ජනයකට ගර්ජනයකට යටත් නොවී ඉටු කිරීමෙන්. ඒ වගේම කතානායකතුමනි, මම අවසාන වශයෙන් කියන්න කැමති, දැන් මේ වෙනකොට මේ සියල්ල සිදුවෙමින් පවතින අතරේ අපේ මන්ත්‍රීවරුන්ට විවිධ වරවදාන වරප්‍රසාද දෙන්න කතා කරනවා. මටත් කතා කරලා තියෙන ගරු කතානායකතුමනි. ඒ නිසා මම කියන්නේ, ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. දැන් අපිට රැස්වීමක ඉන්නකොට සමහර උදවිය දුරකථනයට කතා කරලා කියනවා මේ මිනිත්තුවකට කතා කරන්න එළියට එන්න කියලා. ගෙදර ගිහිල්ලා ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. දුරකථනය
විසන්ධි කරගෙන ඉන්න වෙන තත්ත්වයක් අපට උදා වෙලා තියෙන කරුකතා නැහැ. ඔබතුමා අපේ ආරක්ෂාව බලන්න ඕනේ. ඒ නිසා මේ සෙල්ලම කරන්නේ මිල මුදල් දෙන්න කතා කරන්නේ, තනතුරු දෙන්න කතා කරන්නේ මේ රටට ආදරේටද ඒ උදවිය කියන මේ රටේ මේ අපේ පැවති ආණ්ඩුව ගෙන ගිහිපු වැඩපිළිල රටට අහිතකර නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නිසාද? එහෙ නැත්නම් මේ උදවියට එක පිට එක විභාග වෙන්න තිබිච්ච නඩු වලින් අසම්මෙන්න අපිට යම් යම් වරදාන වරප්‍රසාද දීලා ගන්න උත්සාහ කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා ගරු කතානායකතුමනි. මේක රටේ ජනතාවට අපි මේ සභාවේ කියන්න ඕනේ. ඒ නිසා අපි එයාට කියන්න කැමතියි, කරුණා කරලා අපිව තනතුරු වලට සල්ලි වලට ගන්න උත්සාහ කරන්න එපා. අපේ කණ්ඩායමේ ඉන්න කිසි කෙනෙක් ඒ පාවාදීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනසම්මතවාදයට එරෙහිව කරන්න සූදානම් නැහැ කියලා අපි සියලු දෙනා වෙනුවෙන් කියන්න කැමතියි. ඒ නිසා ගරු කතානායකතුමනි, ඔබතුමාට සූතිවන්ත වෙමින් මේ ලබා දුන්නු අවස්ථාව ගැන මම නිහඬ වෙනවා.
මම බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාගේ කතාවෙන් කිව් කරුණු දෙකක් සම්බන්ධයෙන් මගේ යුතුකමක් ගැන, විශේෂයෙන්ම කූට ලේඛන ගැන නැවතත් කතා කළා. මම කියන්න කැමති අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ප්‍රමුඛ සියලුම නිලධාරීන් කෙරෙහිත්, ඒ වගේම හැන්සාඩ් කතුතුමිය ප්‍රමුඛ ඒ සියලුම නිලධාරීන් කෙරෙහිත් මගේ පූර්ණ විශ්වාසය තියෙනවා. ඒ නිසා ඒ අයට මම විශේෂයෙන් මම එයා ගැන ආඩම්බර වෙනවා. ඒ නිසා යම් කිසි දෙයක් තියෙනවා නම් චෝදනා කරන්න පුළුවන් නම් නීචානුකූල චෝදනා කරන්න පුළුවන්. ඒකට අපිට පියවර ගන්න පුළුවන්. දෙවෙනි කරුණ තමයි ඔබතුමා මේ පඹයින් පිච්චීම ගැන කතා කළා. මම ඒක පඹයින් පිච්චීම හොඳයි ඇත්ත. මම ගමෙන් ඉඳලා එන කෙනෙක් වශයෙන් වස්තුස්යන්ට හුඟක් හොඳයි පඹයින් පිච්චීම. ඒ නිසා තවත් පිච්චුවත් මට ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි. ඊළඟට ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා.
Mr. Speaker, it's a day in which we have a very awkward situation where a purported government in this country has actually decided not to attend parliament. It is not unusual for oppositions across the world in parliaments to sometimes boycott parliaments because they have disagreements with the majority or government of the day. But you never get a situation in which somebody claiming to be a government actually boycotts parliament. So this is a really unusual situation. It shows that this purported government is an absolute sham because it is unable to prove itself through a majority that it is actually a government. The history of parliamentary democracy has shown that the job of a speaker is a very difficult job. If you take British parliamentary history, normally the speaker was accompanied on the first day by two people to the speaker's chair. And it was a job that somebody took up, responsibility that somebody took up reluctantly. Because if you look at British parliamentary history, you see that many speakers finally lost their lives because they had to stand up to the executive or the king of the day from the year 1300. That tradition still continues in the British Parliament, and it continues in our Parliament in a different way when two people accompany the speaker to the speaker's chair. It is a job that most MPs do not envy, because if you look at the history of the speaker's job, it is a job that entails standing up to the executive, whatever the executive might be across the world. Parliament is supreme and independent from the executive, and that tradition will always have to be maintained if there is going to be good governance and democracy in a country. You have stood up to the executive in the recent past. Parliament has been devalued by the appointment of a prime minister and a government which has been unable for 1 month to prove its majority. But on the 14th of November and again on the 16th of November, in a motion that was proposed by the JVP in the Sri Lankan Parliament, the vast majority of members of Parliament voted basically that they had no confidence in the government that had been appointed. The standing orders were suspended in taking that vote, and that's not unusual.
because standing orders are suspended from time to time, and they are suspended by a majority vote in Parliament. And a majority vote in Parliament was taken in suspending those standing orders, given the grave situation that had arisen. The standing orders also provides for taking a vote, and the vote can be taken as a voice vote. Primarily, it's taken as a voice vote. And if a division is called, then in those circumstances, it is possible to take a vote by row or a vote by name, or now use the electronic voting system. But unfortunately, the government of the day did not permit a proper vote, and therefore they didn't even call for a division. And therefore, a voice vote had to be taken under those very difficult circumstances, and subsequently proven by the signature of 122 members of parliament that they had no confidence in the government that had been sworn in by the president. Mr. Speaker, this parliamentary history is repeating itself. I know that you will be embarrassed, but we have to say that you have stood up. You came from the private sector, and you have had a clean record. There has not been a single financial or other allegation against you. And you have proved your mettle when you ruled that there was no government, that there was no government after the parliamentary vote. Mr. Speaker, it was a sad day when we saw the abuse of public property in this parliament. It was on television, it was on social media. I join all other members of parliament who have expressed their views that action must be taken against those who have abused public property, particularly members of parliament who should be setting an example for the other citizens of this country. Mr. Speaker, it's not only that, it is the behavior of parliamentary members that is also of concern. We have heard today that some members of parliament have been offered financial incentives for changing their allegiances, financial incentives. That is unacceptable. But we have also heard from time to time wrong stories of members of parliament. This crisis has shown that there are members of parliament who stand up for principle. And I want to pay a tribute particularly for members of parliament and for small parties in this parliament representing small interests and sometimes ethnic minorities in this country who have stood up for principle and who have safeguarded parliamentary democracy and good governance. And we salute them for the stand that they have taken. Mr. Speaker, you will go down in history for the stand that you have taken. I would finally call upon the President to uphold the majority view of Parliament. Sri Lanka cannot continue without a government, because there are serious repercussions for the ordinary citizens of this country. And finally, I would like to thank the parliamentary staff too for the very difficult circumstances under which they had to operate, because they get an order from the executive and they are wondering how they should act when an order from the executive comes. But the parliamentary staff had stood its ground and legally and also upheld the practices, the privileges, and the standing orders of parliament. And I hope that tradition will continue even beyond our generation. Thank you, sir, for giving me the time.